අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර අයබෝන් ආදරණීය දුවේ පුතේ අදත් මම ආවා සුපුරුදු පරිදි තොරතුරු හා සැනවේදෙන තාක්ෂණ විෂයේ ගැටළු විසඳීමට ක්‍රමලේඛ ලිවීම 11 ශ්‍රේණිය පළමු පාඩම අරගෙන. මම පනංගල මහාබෝධි මහාවිද්‍යාලයේ නිමාෂා ටීචර්. හොඳයි පුතේ, අපි මේ වෙද්දී කොටස් 15ක් එක සම්බන්ධ වුණා. මේ කොටස් 15 ඇතුළෙදී අපි සාකච්ඡා කරා ඇල්ගොරිතම් පාලන ව්‍යුහ, ගැලීම් සටහන් ගැන කතා කළා, ව්‍යාජ කේත ලියන ආකාරය ගැන කතා කරා, ඒ වගේම හඳුන්වන දත්ත ප්‍රරූප ගැනත් අපි කතා කරා. ඒ වගේම පැස්කල් කේතනයේදී හඳුන්වන භාවිතා කරන්නේ කොහොමද, කාරක ගැන කාරක වර්ග තුනක් ගැන අපි කතා කළා. පුතාලට මතක ඇති අංක ගණිතමය කාරක, සැසඳුම් කාරක සහ තාරකික කාරක ගැන අපි කතා කරා. ඒ වගේම පුතේ පැස්කල් ක්‍රමලේඛනයක මූලික කොටස් ගැන අපි කතා කරා. ඒ වගේම කොහොමද අපි නිවැරදිව ක්‍රමලේඛනය කරන්නේ, if else, case statement, for do ආකාර ගැනත් අපි කතා කරා. ඒ වගේම පුතේ අපි මින් පෙර දවසේදී කතා කරා while do සහ repeat until ගැන. පුතේ අද අපි කතා කරන්න යන්නේ නීතිත පාලන ව්‍යුහවල අවශ්‍යතාවය ගැන. මේ වචනේ ටිකක් නුහුරු වුණාට පුතේ අපි මේ කතා කරන්නේත් අපි මේ වෙද්දි හොඳින්ම දන්න දේවල් ගැනමයි. පුතේ අපි ගැටලුවකට විසඳුමක් නිර්මාණය කිරීම තමයි ක්‍රමලේඛනය මගින් කරන්නේ. ඉතින් ඒ ගැටලුවට අනුව ක්‍රමලේඛනය වෙනස් වෙනවා. ඇතැම් අවස්ථාවල වර්ණය දෙනවා, තවත් අවස්ථාවල පුනර්කරණය දෙනවා. ඒ වගේම වර්ණ සහ පුනර්කරණ එකට යෙදෙන අවස්ථාත් ලැබෙනවා. අද අපි කතා කරන්න යන්නේ අන්න ඒවා ගැන. අපි මුලින්ම මතක් කරගනිමු මොනවද අපි මේ වෙනකල් ඉගෙන ගත්තු වර්ණ සහ පුනර්කරණ කියලා. බලන්න ක්‍රියාකාරකම 35. මතකයෙන් ලියමු බලන්න මොනවද අපි මේ වෙනකල් ඉගෙනගත්තු වර්ණ සහ පුනර්කරණ කියලා. වර්ණ විදියට අපි ඉගෙන ගත්තා if else, ඒ වගේම case නේද? ඔව් පුතාලට මතකයි. ඒ වගේම පුනර්කරණ විදියට අපි ඉගෙන ගත්තා for do ආකාර දෙකක්. මොනවද? for to do, for down to do. ඒ වගේම අපි ඉගෙන ගත්තා while do, ඒ වගේම repeat until. හොඳයි, අපි මුලින්ම බලමු කොහොමද වර්ණයක් තුල පුනර්කරණයක් යොදන්නේ කියලා. ඒ කියන්නේ if statement එකක් ඇතුලේ for do එකක් හරි while do එකක් හරි repeat until loop එකක් හරි යෙදී තිබීම. උදාහරණයක් විදියට හිතන්නකෝ අපේ පරිශීලකයාට, ඒ කියන්නේ යූසර්ට අවශ්‍ය නම් 1 සිට 5 දක්වා සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට ප්‍රතිදානය කරන්නත්, ඒ කියන්නේ 1 සිට 5 දක්වා 1 2 3 4 5. ඒ තමයි ආරෝහණ පිළිවෙල නේද? හොඳයි. ඒ වගේම අවශ්‍ය නම් 5 සිට 1 දක්වා සංඛ්‍යා අවරෝහණ පිළිවෙලට ප්‍රතිදානය කරන්නත්. ඒ කියන්නේ 5 4 3 2 1 තමයි අවරෝහණ පිළිවෙල. එකම ක්‍රමලේඛනෙන් මේ අවශ්‍යතා දෙකම ඉටු කරගන්න අවශ්‍ය නම් මොකද කරන්න ඕනේ කියලා. පුතේ මෙතනදී අවශ්‍ය නම් කියන වචනේ කියවුණා. පුතාලට හොඳින් නැහැන්නේ නැති. යූසර්ට, ඒ කියන්නේ පරිශීලකයාට අවශ්‍ය නම් 1 සිට 5 දක්වාත් අවශ්‍ය නම් 5 සිට 1 දක්වාත් ප්‍රතිදානය කරන්න කියන එක තමයි මේ ක්‍රමලේඛනෙන් සිදු කරන්න යන්නේ. හොඳයි. අපි ක්‍රියාකාරකම 35 දී මේ ක්‍රමලේඛනය නිර්මාණය කරලා තියෙන්නේ. මේ ක්‍රමලේඛනයෙන් අපි නිර්මාණය කරලා තියෙන පුදේ පරිශීලකයා I අකුර ආදාන්නය කරාම, ඒ කියන්නේ I කියන එක ඉන්පුට් එකක් විදියට ලබා දුන්නහම 1 සිට 5 දක්වා සංඛ්‍යා, ඒ කියන්නේ ආරෝහණ පිළිවෙලට. අපි ඉංග්‍රීසියෙන් කියනවා increase කියලා. ඒ වගේම D ආදාන්නය කරාම 5 සිට 1 දක්වා අවරෝහණ පිළිවෙලට ප්‍රතිදානය වෙනවා. අපි ඉංග්‍රීසියෙන් කියනවා decrease කියලා. ඒ නිසා තමයි I සහ D අකුරු යොදාගත්තේ. අපි බලමු ක්‍රියාකාරකම 35 දීලා තියෙන පළමු ක්‍රමලේඛ වැඩසටහන. හොඳයි. print numbers තමයි අපේ ක්‍රමලේඛ වැඩසටහනේ නම. ඒ කියලා ඡා එකක් ලබා ගන්නවා. ඡා කියන දත්ත ප්‍රරූපයට අපිට කීබෝඩ් එකේ තියෙන ඕනෑම අකුරක් අනුලක්ෂණයක් ඇතුළත් කරන්න පුළුවන් පුතාලට මතක ඇති. ඊළඟට NUM නම් කියලා විචල්‍යයක් හඳුන්වලා දීලා තියෙනවා. ඒක ඉන්ටිජර් එකක්. ඊළඟට තමයි පුතේ අපේ ප්‍රධාන ක්‍රමලේඛය ආරම්භ වෙලා තියෙන්නේ. begin. මෙතනදී අපි මුලින්ම ආදාන ලෙස ඒ වලට අගයක් ලබා ගන්න ඕනේනේ. ඒක මේ ක්‍රමලේඛේ සටහන් වෙලා නැහැ. ඒ නිසා අපි ඒක ලියාගනිමු. මුලින්ම අපි පරිශීලකයාට කියන්න ඕනේ I අකුර ඇතුළත් කරන්න ආරෝහණ පිළිවෙලට සංඛ්‍යා ප්‍රතිදානය කරන්න අවශ්‍ය නම්, ඒ වගේම D අකුර ඇතුළත් කරන්න අවරෝහණ පිළිවෙලට සංඛ්‍යා අවශ්‍ය නම් කියලා. අපි ඒක මෙන්න මෙහෙම ලියාගනිමු. begin වලට පස්සේ යොදන්න ඕනේ write ln. ප්‍රතිදානයක් නිසා අපි write ln කියලා යොදනවා. වරහණක් ඇතුලේ තනි උඩුකමාවක් යොදන්න. enter simple i අකුර, enter simple i to increase increase numbers. enter i to increase numbers or d to simple d to decrease numbers. decrease numbers. තනි උඩුකමාව යොදලා වරහන වහලා සෙමිකෝලන් එක යොදන්න. ඒ කියන්නේ තිත සහ කමාව. ඊළඟ පේළිය අපි ආදානය ලබා ගන්නවා. read ln වරහන් ඇතුලේ a වරහන වහමු සෙමිකෝලන් යොදමු. ඔන්න ඔය විදිහට අපි පරිශීලකයාට කියනවා I අකුරක් ලබා දෙන්න ආරෝහණ පිළිවෙලට සංඛ්‍යා අවශ්‍ය නම්, ඒ වගේම අවරෝහණ පිළිවෙලට අවශ්‍ය නම් D අකුරක් ලබා දෙන්න කියලා. ඒ වගේම අපි පරිශීලකයා ලබා දෙන ඉන්පුට් එක ලබා ගන්න තමයි අපි A අකුර රීඩ් ලෙන් එකක් එක යෙදුවේ. හොඳයි. අපි A වලට අගයක් ලබා ගත්තා. ඔන්න ඊළඟට තමයි අපි වර්ණය යොදන්න යන්නේ. if A සමානයි තනි උඩුකමාව ඇතුලේ I then. බලන්න පුතේ ඊට ඇතුලෙන් begin එකක් ආරම්භ වෙලා තියෙනවා. ඒ ඇතුලේ තමයි අපි A වල අගය I'ට සමාන නම් සිදුවෙන්න අවශ්‍ය පුනර්කරණය යොදන්නේ. write ln වරහන් ඇතුලේ increasing numbers කියලා අපි මුලින්ම පරිශීලකයාට කියනවා ආරෝහණ පිළිවෙලටයි අංක ප්‍රතිදානය කරන්න කියලා. ඔන්න දැන් තමයි අපි පුනර්කරණය යොදන්න යන්නේ. for to do. for num num colon සමාන ලකුණ 1 2 5 do ඊළඟ පේළියේ write ln වරහන් ඇතුලේ num. පුතාලා මේ වෙද්දි දන්නවා මේ ක්‍රමලේඛ කොටසින් මොකද වෙන්නේ කියලා. 1 සිට 5 දක්වා සංඛ්‍යා එකින් එකට 15ට ප්‍රතිදානය වීම තමයි සිදු වෙන්නේ. පහලට ප්‍රතිදානය වෙන්නේ ඇයි? අපි රයිට් එල්ලෙන් යොදපු නිසා. අපි රයිට් විතරක් යෙදුවා නම් එකම පේලියක එක පේලියට 1 2 3 4 5 ප්‍රතිදානය වීම තමයි වෙන්නේ. අලුත් පේලියකට යන්නේ රයිට් එල්ලෙන් නිසා. පුතාලට මේ දේවල් කලින් අපි මතක් කරා, පුංචි මතක් කිරීමක් කරේ. හොඳයි, ඊළඟට end. begin වලට කෙලින්ම ඒකෙන් අදහස් වෙන්නේ if වල ඉහත කොන්දේසියට අදාළව සිදුවෙන්න අවශ්‍ය උපදෙස් එතනින් අවසන් කියලා. මෙහෙම අවස්ථාවකදී begin සහ end යෙදීම අත්‍යවශ්‍යයි. ඊළඟට else if කොටස බලන්න පුතේ. else if a සමානයි තනි උඩුකුමාව ඇතුලේ d, then begin write ln decreasing numbers වරහන් වහලා colon. බලන්න පුතේ මෙතනදී කියන්නේ ඒ වල අගය dට සමානයි නම් අවශ්‍ය කොටස තමයි කෙරෙන්න අවශ්‍ය කොටස තමයි මේ begin සහ end ඇතුලේ ආයම යොදලා තියෙන්නේ. for num සමානයි 5 down to 1 do write ln num කියලා මෙන්න මේ කොටස අවසන් වෙනවා. අපේ පුනර්කරණයේ යොදලා තියෙනවා. අපි දැන් මේ කතා කරමින් ඉන්නේ if statement එකේ else කොටස ගැන. ඒ කියන්නේ ඒ අයිට සමාන වෙන්නේ නැත්නම් ඊළඟ අවස්ථාව ගැන. ඒ dට සමාන වුණොත් මොකද වෙන්නේ කියන එක ගැන. එතනදිත් අපි ලියලා තියෙන begin සහ end එකක් ඇතුලේ. පුතාලා හොඳින් බලන්න. මෙතනදී කලින් අපි බලපු if කොටසේදී begin end. එතන begin end එකේදී අපි යොදන්නේ තිතක් විතරයි. ඊළඟ begin end එකේදී, ඒ කියන්නේ else එකේදී, else begin end එකේදී අපි එතනින් අපේ if statement එක ifට අදාළ කොටස අවසන් වෙන නිසා අපි semicolon එකක් යොදලා අපේ කේතය අවසන් කරනවා. if කොටසේදී අපි semicolon එකක් යොදන්නේ නැහැ. මතක ඇති පුතාලට අපි කලිනුත් මේ ගැන කතා කරා. මේ කොටසේදී else if කොටසේදී අපි යොදනවා semicolon එකක් අවසානයේ end ළඟට. හොඳයි, එතනින් අපේ else if කොටසත් අවසන් වෙනවා. ඊළඟට end. හොඳයි පුතේ, ඒ වල අගය dට සමාන වුණොත් සිදුවෙන්න අවශ්‍ය කොටස තමයි ඒ දැක්වෙන්නේ. පහේ සිට අනුපිළිවෙලින් පහළට 1 දක්වා අංක ප්‍රතිදානය වීම. බලන්න පුතේ හරිම සරලයි නේද? ප්‍රතිදානය වෙන්නේ i ආදානය කළොත් 1 සිට 5 දක්වා සංඛ්‍යා පිළිවෙලින් පහළට. ඒ වගේම d ආදානය කළොත් 5 සිට 1 දක්වා සංඛ්‍යා පිළිවෙලින් පහළට. හොඳයි පුතේ, දැන් අපි බලමු පුනර්කරණය තුල වර්ණය යෙදීම ගැන. බලන්න ක්‍රියාකාරකම 36. මොකද්ද මේ ක්‍රමලේඛයේ නම? multiples of 2 නේද? ඔව්. දැන් ඔයා මට කියන්න මොකද්ද මේ ක්‍රමලේඛයේ යෙදුණු පුනර්කරණ ආකාරය කියලා. ඔව්, while do නේද? එතකොට වර්ණය if else තමයි වර්ණය. බලන්න මොකද්ද මේ ක්‍රමලේඛණයෙන් සිදුවෙන්නේ කියලා. බිංදුවේ සිට 10 දක්වා දෙකෙහි ගුණාකාර ප්‍රතිදානය වීම තමයි මේ ක්‍රමලේඛයෙන් සිදුවෙන්නේ. while do තුලත් begin සහ end තියෙනවා. හොඳින් බලන්න, ඒ ඇතුලේ තමයි වර්ණය යොදලා තියෙන්නේ. num වල num වල අගය 1 සිට 10 දක්වා වැඩි වෙනතුරු ඒ හැම අවස්ථාවකදීම දෙකෙන් බෙදා ඉතිරි අගය බිඳුව නම් ඒ ගුණාකාරයක් ලෙසත්, එසේ නොවේ නම් ගුණාකාරයක් නොවන බවත් ප්‍රතිදානය වෙනවා. හොඳින් බලන්න, num වල අගය 1 සිට 10 දක්වා වැඩි වෙනතුරු ඒ හැම අවස්ථාවකදීම දෙකෙන් බෙදා ඉතිරි අගය බිඳුව නම් ගුණාකාරයක් ලෙසත්, එහෙම නෙවෙයි නම් ගුණාකාරයක් නොවන බවත් ප්‍රතිධානය වීම තමයි මෙතනදි සිදුවෙන්නේ. ඉතින් පුතේ මේ වගේ වයිල් ඩූ, ෆෝ ඩූ හෝ රිපීට් අන්ටිල් පුනර්කරණ ඇතුළේ ඉෆ් එල්ස් හෝ කේස් වර්ණයක් හෝ වර්ණ කිහිපයක් ගැටලුවේ අවශ්‍යතාවය මත යෙදෙන්න පුළුවන්. ඉතින් පුතාලා දැන් මේ වේදි දන්නවා වර්ණයක් තුළ පුනර්කරණයක් යෙදීමත් පුනර්කරණයක් තුළ වර්ණයක් යෙදීමත් කොහොමද සිදුවෙන්නේ කියලා. හොඳයි පුතේ, ඔයාට මතක ඇති මම ක්‍රමලේඛන වැඩසටහන් පැහැදිලි කරද්දී නිතරම කිව්වා වේරියබල් හඳුන්වා දුන්නට පස්සේ යෙදෙන බිගින් එකෙන් අපි පරිගණකයට කියනවා කියලා ප්‍රධාන ක්‍රමලේඛය ආරම්භ වුණා කියලා. මම ආයෙම කියන්නම්, වේරියබල් හඳුන්වා දුන්නට පස්සේ යෙදෙන බිගින් එකෙන් අපි පරිගණකයට කියනවා ප්‍රධාන ක්‍රමලේඛය ආරම්භ වුණා කියලා. මතකයි නේද? ඔයා සමහර විට හිතන්න ඇති පුතේ ඇයි එහෙම කිව්වේ? එක ක්‍රමලේඛයයිනේ තියෙන්නේ කියලා. පුතේ, අපි මේ වෙනකල් ඉගෙනගත්තු ක්‍රමලේඛ වැඩසටහන්වල තිබුණේ එක ක්‍රමලේඛයයි. ඒත් ක්‍රමලේඛ වැඩසටහනක ප්‍රධාන ක්‍රමලේඛයට අමතරව තවත් උපක්‍රමලේඛ එකක් හෝ කිහිපයක් තියෙන්න පුළුවන්. මේවා යොදාගන්නේ ක්‍රමලේඛනය කිරීමේදී පහසුවට. ඒ කියන්නේ හිතන්නකෝ, ගැටලුවක් විසඳීමේදී එකම ක්‍රියාවලි කොටසක් නැවත තවත් තැනකදී හෝ කිහිප තැනකදී කරන්න අවශ්‍ය වුණා කියලා. ගැටලුවක් විසඳීමේදී එකම ක්‍රියාවලි කොටසක් නැවත තවත් තැනකදී හෝ කිහිප තැනකදී කරන්න අවශ්‍ය වුණා කියලා. ආයේ ආයෙම එකම කේතන යොදන එක කරදරයි පුතේ. ඒ වගේම ක්‍රමලේඛය අනවශ්‍ය ලෙස දිගු වෙනවා. අපි එකම ක්‍රමලේඛය තවත් තැන්වල ඒ විදිහටම යොදද්දි, ඉතින් පහසුවට සහ නිවැරදි ක්‍රමලේඛනයක් විදියට අපිට පුළුවන් නැවත නැවත යෙදෙන කොටස උපක්‍රමලේඛයක් විදියට ප්‍රධාන ක්‍රමලේඛයට උඩින් ලියලා පසුව අවශ්‍ය තැනදී උපක්‍රමලේඛනයට යොදපු නම භාවිතා කරලා අවශ්‍ය කාර්ය ඉටු කරගන්න. අපිට පුළුවන් නැවත නැවත යෙදෙන කොටස උපක්‍රමලේඛයක් විදියට ප්‍රධාන ක්‍රමලේඛයට උඩින් ලියලා පසුව අවශ්‍ය තැනදී උපක්‍රමලේඛනයට යොදපු නම විතරක් භාවිතා කරලා අවශ්‍ය කාර්ය ඉටු කරගන්න. ඉතින් පුතේ, උපක්‍රමලේඛ වර්ග දෙකක් තියෙනවා. උපක්‍රමලේඛ ශ්‍රිත, ඉංග්‍රීසියෙන් කියනවා ෆන්ක්ෂන් කියලා, සහ උපක්‍රමලේඛ කාර්ය පටිපාටි, ප්‍රොසීඩිය කියලා. මං ආයෙම කියන්නම්, උපක්‍රමලේඛ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි උපක්‍රමලේඛ ශ්‍රිත, ෆන්ක්ෂන් කියලා කියන්නේ. ඒ වගේම උපක්‍රමලේඛ කාර්ය පටිපාටි කියලා තවත් වර්ගයක් තියෙනවා. මේවට කියන්නේ ප්‍රොසීඩිය කියලා. උපක්‍රමලේඛ ශ්‍රිත ෆන්ක්ෂන්ස් වලදී ප්‍රතිදානය ආපසු ලබා දීම සිදු වෙනවා. නමුත් උපක්‍රමලේඛ කාර්ය පටිපාටි වලදී, ඒ කියන්නේ ප්‍රොසීඩිය වලදී, කාර්යයක් සිදු කරනවා විතරයි. ප්‍රතිදාන ලෙස ආපසු ලබා දීමක් සිදු කරන්නේ නැහැ. පුතාලට පුළුවන් කියවීමේ පොතේ පිටු අංක 42 බලන්න. ප්‍රොසීඩිය කියන වචනයෙන් කාර්ය ප්‍රතිපාටි ප්‍රකාශනයක් නිර්මාණය කිරීම පටන් ගන්නත් ෆන්ක්ෂන් කියන වචනය මුලට යොදලා ශ්‍රිත ප්‍රකාශනයක් ලියන්න පටන් ගන්නත් පුළුවන්. මේ ලිවීම අපි කරන්නේ ප්‍රධාන ක්‍රම ලේඛයට උඩින්. ඒ වගේම පුතේ මේ functions සහ procedures කොයිතරම් ලිව්වත් අපි ඒක ප්‍රධාන ක්‍රම ලේඛය ඇතුලේ භාවිතා කළේ නැතොත් එහි වටිනාකමක් නැහැ. ඉතින් අපි පිටින් මෙහෙම ලිව්වට begin සහ end කියන ප්‍රධාන ක්‍රම ලේඛය ඇතුළෙත් මේක යොදා ගන්න ඕනේ. කාර්ය ප්‍රතිපාටි ප්‍රකාශනයක්, ඒ කියන්නේ procedure එකක් යොදා ගැනීම, ඒ කියන්නේ ඇමතීම වෙනස් විදියකට කරන්නේ, ඒ වගේම ශ්‍රිත ප්‍රකාශනයක් ඇමතීම තවත් විදියකට කරන්නේ. ඒ කියන්නේ පුතේ කාර්ය ප්‍රතිපාටි ප්‍රකාශනයක නම් මම කිව්වා අගයක් ප්‍රතිදානය කරන්නේ නැහැ, යම්කිසි කාර්යක් සිදු වෙනවා විතරයි. ඉතින් අපි එහෙම අවස්ථාවක procedure එකේ නම ලියලා semicolon එකක් යොදනවා. ඒ වගේම අවශ්‍ය යම් යම් දේවල් තියෙනවා නම් ඒකට ඇතුළත් කරන්න, වරහණක් ඇතුලේ අපි ඒකට ඇතුළත් කිරීම කරනවා. නමුත් අපිට එකින් යම් ප්‍රතිදානයක් ලැබෙන්නේ නැහැ. නමුත් පුතේ ශ්‍රිත ප්‍රකාශනයක නම් අපිට variable එකක්, ඒ කියන්නේ විචල්‍යයක් ප්‍රධාන ක්‍රම ලේඛය ඇතුලේ හඳුන්වා දීලා ඒ විචල්‍යයට ශ්‍රිත ප්‍රකාශනෙන් ලැබෙන ප්‍රතිදානය අපිට ලබා ගන්න වෙනවා. අන්න ඒ විදිහට තමයි අපි ශ්‍රිත ඇමතීම කරන්නේ. හොඳයි. පුතාලට ඒ ගැන යම් අදහසක් ලැබෙන්න ඇති කියලා හිතනවා පුතේ. අද අපි කතා කරේ වර්ණයක් තුල පුනර්කරණයක් යෙදීම සහ පුනර්කරණයක් තුල වර්ණයක් යෙදීම වගේම උපක්‍රම ලේඛ ගැන. හොඳයි. මීළඟ දවස් වලදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා පුතේ array, ඒ කියන්නේ ආරාව ගැන. සහ එතනින් අපේ පාඩමේ කොටස් අවසන් වෙන නිසා අපි ඊළඟට 2019 සහ 2017 ප්‍රශ්න පත්‍ර මෙම පාඩමට අදාළ ගැටලු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා පුළුවන් කමක් තියෙනවා නම් 2019 සහ 2017 ප්‍රශ්න පත්‍ර බාගත කරලා ළඟ තියාගන්න කියලා මතක් කරනවා. පුතේ මේ වෙද්දි 10 ශ්‍රේණියේ සියලුම පාඩම් සහ 11 ශ්‍රේණියේ පළමු පාඩමේ අවසාන අධ්‍යයනය අපි දැන් ඉන්නේ. ඒ නිසා පුතාලට පුළුවන් www.spedu.sch.lk කියන වෙබ් අඩවියෙන් Digital Planet කියන ලින්ක් එකට යන්න. එතනින් තොරතුරු තාක්ෂණයේ ඒකකයට අයත් බ්ලොග් වෙබ් අඩවියේ තියෙන Ultimate ICT පිටුවට යන්න. පුතාලට පුළුවන් තක්සේරු පත්‍රිකා වලට පිළිතුරු සපයන්න මාර්ගගතව පිළිතුරු ලිව්වොත් ලකුණු ලැබෙනවා. ඒ වගේම එහෙම නොහැකි නම් බාගත කරලා ඒ ගැටලු සඳහා පිළිතුරු ලියන්න අවස්ථාව තියෙනවා. ඉතින් අදට අපිට වෙන්ුණු කාලය මෙතනින් අවසන් වෙනවා. ඒ නිසා පුතේ අද පාඩම මෙතනින් අවසන් කරනවා. ඊළඟ දවසේ හමු වෙනතුරු ආයු පොවන්.
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
ජියාපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරුගෙදර.